ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. මෙවරත් අපි එහෙමනම් සෝදානම් ඔස්ට්‍රේලියාවේ සිට ලේඛනයේ යෙදෙන තවත් ලේඛකයෙක් සහ අපූර්වතම නිර්මාණයක් ඔබ හමුවට රැගෙන එන්න. මෙල්බන්හි සාමන්ත තැන්නගේ විසින් රචිත මට වැරදුන තැන් ග්‍රන්ථය තමයි මෙවර අපේ ප්‍රස්තුත වන ග්‍රන්ථය බවට පත්වන්නේ. මට වැරදුන තැන් මේක ටිකක් වෙනස් නමක්. අන්තර්ගතයත් ඒ ආකාරයෙන්මයි. සාමන්තගේ සහ සමාජීය අත්දැකීම් එකට කැටිකොට ඔහු අපූර්වතම විලාසයකින් සිද්ධි මාලාවක් විදිහට මේ පොතට අන්තර්ගත කරනවා. මට වැරදුණු තැන් මේ ග්‍රන්ථයේ කොටස් දෙකක් තියෙනවා. අද අපේ සාකච්ඡාවට ලක්වන්නේ එහි පළමු කොටස. සාමන්ත තැන්නගේ මෙල්බර්න්හි සිටින ලේඛකයෙක්, කවියෙක්, ඒ වගේම පුවත්පත් සංස්කාරකවරයෙක්. විශේෂයෙන්ම ඔහු මෙල්බර්න් වලින් බිහිවුණු ප්‍රජා පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයෙක් විදිහට කටයුතු කරමින් හිටියා. ඊට පස්සේ ඔහු කැඩපත පුවත්පතේ සමාරම්භකයා විදිහට වසර ගණනාවක් තිස්සේ කැඩපත පුවත්පත සංස්කරණය කරමින් අපේ ප්‍රජාවේ විවිධ නිර්මාණ ශිල්පීන්ට අවස්ථාව ලබා දෙමින් කටයුතු කරමින් සිටින පුද්ගලයෙක්. ඊට අමතරව ඔහු යෝගා ආචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරනවා. එදින් මේ සියලුම කාර්යයන් අතරතුරේදී ඔහු විසින් රචනා කරන ලද මේ මට වැරදුණු තැන් කියන ග්‍රන්ථයේ පසුපස කතා මාලාව තමයි ඔබ හමුවේ දිගහරින්නට අද සූදානම් සිටින්නේ ලේඛකයා සමගින්. සාමන්ත, බොහොම සාදරයෙන් අපි ඔබව අපගේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දිලුක්ෂි.
හඳයි, දැන් කතාවට ආරම්භයක් සනිටුහන් කරන්නත් එක්ක ඔබ ලේඛනයට පිවිසුණු ආකාරය පිළිබඳව අපි මතකය අවදි කරමුද මුලින්ම?
ලේඛනය කියන එක මං හිතන්නේ කියවීමත් එක්ක මට මුලින්ම එන්න ඇත්තේ පුංචි කාලේ. මං හිතන්නේ මං අවුරුදු 10 වගේ වෙනකොට මේ නුවර දියසෙනනායක පුස්තකාලේ ලබාංශයේ තිබ්බ හැම පොතක්ම වගේ කියවලා ඉවර කරලා පොඩි කාලෙම මම වැඩිහිටි අංශයටත් මේ කොමරි පොත් ගන්න යනවා. ඉතින් මං හිතන්නේ කියවීමත් එක්ක ලොකු ආසාවක් ඇති වුණා පුංචි කාලේ ඉඳලම මේ ලියන්න. ඉතින් පළවෙනි පොත මම ලියන්නේ මට අවුරුදු 20 21 දී විතර, කවි පොතක්. ඊට පස්සේ දිගින් දිගටම මම පුවත්පත් වලට, සංග්‍රහවලට ලංකාවේ ඉඳදී ලියනවා. ඉතින් දිගින් දිගටම මම පුවත්පත් ආදියට, සංග්‍රහාදියට ලියනවා. ඉතින් ඒකෙන් හින්දා මට හිතනවා පුංචි කාලේ ඉඳලම තිබ්බ මේ ආසාවක් තමයි ලේඛනයට මට පාර කිව්වේ කියලා.
හොඳයි. සාමත, දැන් ගොඩක් අය කැමති නේ තමන්ට වැරදුණු තැන් ගැන කතා කරන්න, ලියන්න. ගොඩක් අය කැමති තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත්වුණු ස්ථාන පිළිබඳව සමාජයේ හැමෝෙ දිගහරින්න. එහි කිසිම වැරද්දක් නැහැ. නමුත් ඔබ ඒකේ වෙනස් කෝණයක් අල්ලගන්නවා වැරදුණු තැන් පිළිබඳව. ඇත්තටම අපි දන්නවා මේ වැරදීම තුලින් ලබා ගන්නා වූ පන්නරයම තමයි යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිත සාර්ථකත්වයට මුල පරන්නේ කියලා. මං හිතන්නේ ඔබේ යම් අදහසකුත් තියෙන ඇති ඒ පිළිබඳවත්. කොහොම හරි කමක් නැහැ, මං ඇත්තටම කැමතියි දැනගන්න. මොකද මේ වැරදුණු තැන් ගැන ලියන්න හිතුනේ?
මුලින්ම කියන්න ඕනේ, ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේම මේ මම මුලින් කරපු අමතර රැකියාවක් තමයි මේ පුවත්පත්වල පිටු සැකසීම කියන එක. මගේ විෂය ඇවිල්ලා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව. නමුත් මම මේ පුවත්පත්වල පිටු සැකසන්න මේ ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් කාලයේ ඉඳලම පෙළඹෙනවා. මම පහන පුවත්පතේ පිටු මං හිතන්නේ පුවත් සංගරා 16ක 17ක විතර මම තනිවම පහන පුවත්පත නිර්මාණය කරලා තිනවා 2006 ඉඳලා 2007 අවසානය වෙනකන්. ඊට පස්සේ මට ආරාධනයක් ලැබෙනවා පසු කාලිනව සන්නසු පුවත්පත නිර්මාණය කරන්න. සන්නසු පුවත්පත මා අතින් හරියටම කලාප 24ක් සම්පූර්ණයෙන්ම මගේ අතින් නිර්මාණය වෙනවා. මේ කාලේ වෙච්ච දෙයක් තමයි මට එන ලිපි හැම එකක්ම මම මේ පුවත්පතේ පිටු සකසනවට අමතරව හැම ලිපියක්ම මුල ඉඳලා අගටම මම කියවනවා. මේ කියවද්දී මම දැක්ක දෙයක් තමයි විදේශගත ලේඛකයන් බොහෝ විට ලියවෙන්නේ, හැමෝම නෙමෙයි, බොහෝ අය අතින් ලියවෙන්නේ තමන්ගේ ජයග්‍රහණ ගැන, තමන්ගේ විශේෂ දක්ෂතා ගැන තමයි අවසානයේ ඔවුන්ගේ ලිපියෙන් කියන්න උත්සාහ දරන්නේ. බොහෝ අය අතින් ලියවෙන ලිපිවල මට ඒ දේ දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඕක මගේ හිතේ සෑහෙන කාලයක් හොල්මන් කරා, ඇයි මේ අපි අපේ ලොකුකම් ගැන මෙච්චර කියවන්නේ කියලා. එහම හිතේ තියෙන කාලේ මට එක දවසක් පේනවා, ඔබ දැකලා ඇති සෙල්ෆ් කාලින් මෑන් කියලා මූර්තියක් තියෙනවා. ඒ මූර්තියේ වෙන්නේ තමන්ගේ නිරූපය තමන්ම නිර්මාණය කරගන්න දරන උත්සාහය. ඉතින් මේ ලිවීම කියන්නේ එක ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ කියන්නේ තමන් ගැන හුවා දක්වනවට වඩා වෙනස් මානයකින් තමයි ලිවීම සිදුවිය යුත්තේ. මොකද ලිවීම කියන්නේ අවසානයේ ගත්තාම නිර්මාණයක්. නිර්මාණය කියන වචනේ පවා බොහෝ අය තේරුමවත් හරියට දන්නේ නැහැ. නිර්මාණයේ යෙදෙන අය නිර්මාණ කියන සංස්කෘත වචනය හැදෙන්නේ නිර් කියන උපසර්ගය සහ මාන කියන ප්‍රත්‍ය සහ උපසර්ගය භාවය එකතු වෙලා ප්‍රිෆික්ස් එක අපි කියනවා. නිර් කියන තැන් බෙදෙන කොතනක හරි යෙදෙනවා නම් එතන තියෙන්නේ නැත කියන අර්ථය. එතකොට මානය කියන්නේ මැනීම කියන දේ. කිසියම් මැනීමක් නැති තැනක තමයි ඕනම නිර්මාණයක් බිහි වෙන්නේ. දැන් අපි පුරාණ සාහිත්‍ය ගත්තොත් එහෙම සද්ධර්ම රත්නාවලිය ගත්තත් අමාවතුර බුත්සරණ ඔය මොනවා ගත්තත් හැම වාක්‍යයකටම එකේ ලොකු වේට් එකක් තියෙනවා. එක තැනක සද්ධර්ම රත්නාවලිය තියෙනවා කසල කසලුවත් කසල ඇමදීමෙන් වන කුසලය නිකසල හේයි කියලා. මේ බලන්න මේ වචන මේගොල්ලෝ හරි පරිස්සමින් පාවිච්චි කරන විදිය. එතකොට මට ওই දෙක එකට සම්බන්ධ කරපුවාම මට හිතුණා මම ලියන්න ඕනේ මට හරි ගිය තැන් ගැන නෙමෙයි, මම මට වැරදිච්ච තැන් ගැන ලියවුවොත් කොහොමද කියලා හිතලා මම කැඩපත පටන් ගත්තට පස්සේ කරපු අත්හදා බැලීමක් තමයි මට වැරදුණු තැන් මුලින්ම.
හොඳයි, එහෙමනම් ශ්‍රාවක ඔබට යම් කුතුහලයක් ඇති මේ ග්‍රන්ථයේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න මම කැමතියි ග්‍රන්ථයෙන් පුංචි කොටසක් ඉදිරිපත් කරන්න. මම යනවා මට වැරදුණු තැන් ග්‍රන්ථයේ 9 වෙනි කතාවට. එලකිරි පිටුව 73. සිය තරුණ කාලය තේවතු සහ තේ කම්හල්වල ගත කළ මගේ පියා තේ කෝපයක් රසවිඳීමේ නියම ක්‍රමේ දැන සිටිය හැකි. ඔහු බොහෝ විට පානය කළේ සීනි නොදැමූ තේ කහට. තේ කෝපයකින් නැගෙන සුවඳින් තේවල ගුණාගුණ කීමට තරම් හැකියාවක් ඔහුට තිබුණේ. සැබවින්ම ඔහු තේ කෝපයක නියම රස නියමාකාරයෙන්ම විඳිය හැකි. ජපන් තේ උත්සවයකට සහභාගී වන්නට ලැබුණා නම් තේ කෝපයක් රසවිඳින අයුරුත් තේ කෝපයක් රසවිඳින කලාවත් අවබෝධ කර ගැනීමට ඔබට හැකිවනු නොඅනුමානය. ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ස්ථූලතාව ඉහළ ආදායම්ලාභී පවුල්වල දරුවන්ට වඩා වැඩි බව ABC ගුවන්විදුලියේ වැඩසටහනකට සවන් දීමේදී අපට අසන්නට ලැබුණි. ඒ ගැන තවදුරටත් විස්තර කළ විශේෂඥවරිය පැවසුවේ වැඩි ආදායම් ලබන අයගේ දැනුවත්භාවය නිසා යහපත් ආහාර පුරුදු, ක්‍රීඩා සහ ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් වලට දරුවන්ව යොමු කිරීමේ ප්‍රවණතාවක් ඇති බවය. මෙල්බන් නුවර අමු සලාද කෝප්පයක මිල, චීස් බටර් හැම් බේකන් දමා හැදූ බර්ගර් එකකට වඩා මිලෙන් වැඩිවන්නේ ඒ නිසාද? ලොව දියුණු මිනිසුන් ඉගෙන ගැනීමට වෙහෙසෙන්නේ රසවිඳීමේ කලාවය. නොදියුණු අය වෙහෙසෙන්නේ වැඩිවැඩියෙන් පරිපෝෂණය කිරීමේ කලාව ප්‍රගුණ කිරීමට. සරල ලිපියකින් පාඨකයාට ලැබෙන වින්දනය අප්‍රබංශ නිබන්ධනයකින් නොලැබෙන්නේය. අනෙක් අතින් සරලකම යනු බොළඳත්වයද නොවන්නේය. තේ කෝප්පයකට වුවද මේ සත්‍යක් නොවන්නේද? අපි නැවතත් සම්බන්ධ වෙනවා අපේ සාකච්ඡාවට. මට වැරදුණු තැන් ග්‍රන්ථය පිළිබඳව කතා බහ කරන්න සාමන්තත් එක්ක. දැන් සාමන්ත, මේ වගේ ජීවිත අත්දැකීම් තුළින් සමාජයට හිතන්න යමක් පෙළඹවීමේ ලේඛන කලාව ඇතැම් වෙලාවට පොළඹවන්නේ නැහැ. මේ කතා තුළින් හිතන්න ඉබේම පාඨකයා පෙළඹෙනවා වෙන්නටත් පුළුවන්. කෙසේ හෝ මේ කතාංග පාඨකයා ග්‍රහණය කරගන්න ආකාරය ගැන ලේඛකයා විදිහට ඔබගේ තියෙන අත්දැකීම් කොයි වගේද?
මෙතන තව දෙයක් දැනගන්න ඕනේ දිල්රුක්ෂේ. දැන් අපි පාඨකයාට හිතන්ට පොළඹවන්න ඕනද? දැන් ඔක දැන් සාමාන්‍ය හිතන දෙයක් තමයි නිර්මාණපකයා එහෙම නැත්නම් ලේඛකයා පාඨකයාට වඩා ඉදිරියෙන් ඉන්න ඕනේ. ඒක ඇත්ත. නමුත් ඇත්තටම ලියනකොට එහෙම නැත්නම් නිර්මාණයක් කරනකොට මුලින්ම විඥානනය වෙන්නේ, දැනුවත් වෙන්නේ අපිවමයි. එතකොට මේක මාව අධ්‍යයනය කළ චාරිකාවක් මිසක්ක සමාජයේ සුවපත් කිරීමේ චේතනාවෙන් ආරම්භ කරපු ව්‍යායාමයක් නොවේ. අවංකවම කිව්වොත් දැන් අපි දන්නවා ලේඛනයක් කියන්නේ අපි ලියපු ගමන්ම එළියට දාන එකක් නෙමෙයි. අපි සංස්කරණය කරනවා, කපනවා, කොටනවා, අනවශ්‍ය දේවල් අයින් කරනවා. එතකොට ලියනකොට තව දෙයක් වෙනවා, අපිට අපිව හම්බ වෙනවා. උදාහරණයක් හැටියට මම යමක් ලියන්න ඉඳගන්න කෙනා නෙමෙයි, නැගිටින්දි ඉන්නේ. නැගිටින්දි සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් ඉන්නේ. එතකොට මේ නිර්මාණයට කරන්න පුළුවන් අසීමිත විශ්වකර්ම වැඩක් තමයි ඒක. ඒ කියන්නේ නිර්මාණය කරන නිර්මාණපකයාව පවා වෙනස් කරන්න නිර්මාණයට හැකියාවක් තියෙනවා. ඉතින් ඔය වගේ අධ්‍යන චාරිකාවක් කරා ගිය දෙයක් මිසක්ක සමාජය යහමගට ගන්නවත්, සමාජය සුවපත් කිරීම කියන අපේක්ෂාවෙන් කරපු කර්තව්‍යයක් නම් නෙමෙයි මේ මට වැරදුණු තැන්.
දැන් මේ වගේ සිද්ධි දාම හරහා යම් තොරතුරු, යමෙකු යමක් දකින ආකාරය පිළිබඳව ග්‍රන්ථයකට කරුණු එකතු කිරීම මගින් පාඨක මනස තුළ ඇති කරන්න පුළුවන් බලපෑම හෝ රසඥතාව ගැන ලේඛකයා විදිහට ඔබට මොකද හිතෙන්නේ?
දැන් උදාහරණයක් හැටියට මෙතන ඔබ මේ මට වැටෙන තැන් ගැඹුරෙන් කියුවා නම් ඔබට තේරෙන දෙයක් තමයි සමහර වෙලාවට මේ වගේ දෙයක් උත්ප්‍රේරණය වෙන්නේ. කියන්නේ මෙහෙම දෙයක් ලියන්න පෙළඹිලා තියෙන්නේ කාලීන සිදුවීමක් අරඹයා වෙන්න පුළුවන්. රයිට්. එහෙම නැත්නම් සමහර වෙලාවට මගේ මතකයේ ඇවිස්සීම නිසා වෙන්න පුළුවන්. මොකද දැන් එක තැනකදී මේ අයින්ස්ටයින් කියනවා we cannot solve our problems with the same thinking we use when we created them. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් ඇති වෙනකොට අපි හිතන විදිහෙන් කවදාවත් ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි ඒ ප්‍රශ්නේ විසඳන්න නම් අපි ඒ හිතන ක්‍රමයට වඩා ජීවුණු හිතන ක්‍රමයක් ඇති කරගන්න ඕනේ. දැන් වර්තමාන සිදුවීමක් හෝ මට දැනෙච්ච දෙයක් මතකයේ අවදි වීමක් අතීත සිදුවීමක් එක්ක සංසන්දනය කරලා බලනකොට මට හිතෙනවා මේ වර්තමානයේ මම මේ කරන වරදත් එහෙම නැත්නම් අඩුපාඩුවත් ඒහා සමාන දෙයක් මම අතීතෙත් කරලා තියෙනවා. එතකොට වර්තමානය සිද්ධිය අතීතේ කැඩපතින් බලපුවාම අපිට පේන්නේ අනාගතේ. මේ ලිපි කියවද්දී ගොඩක් වෙලාවට මම උත්සාහ දරන්නේ වර්තමානයේ තුල ඉඳලා අතීතේ හරහා අනාගතේ කරා ගමන් කිරීමට දරන උත්සාහය. අර මම කිව්වා වගේ අර හැම වාක්‍යයක්ම මම උත්සාහ කරනවා අවශ්‍ය වාක්‍ය පමණක් තියන්න. ඔබ දන්නවා දිල්රුක්ෂි, සමහර දේවල් කියන්න අපිට වචන අවශ්‍ය නැහැ. ඒ තවත් දේවල් වචන 1000කින්වත් අපිට කියා නිම කරන්න බෑ. එතකොට මම මේ උත්සාහ කරනවා මට වැරදුණු තැන් හරහා අවශ්‍ය වාක්‍ය පමණක් රඳවන්න. අනවශ්‍ය සියලුම දේවල් මම කපාහැරින්න උත්සාහ දරනවා. උදාහරණයක් හැටියට අපි කියනවා reading in between the word කියලා. ඒ කියන්නේ වචන අතරින් තමයි අපිට මේ කියන්න ඕන පණිවිඩේ උගහා ගන්න ඕනේ. ඉස්සරනම් අද වගේ නෙමෙයි මිනිස්සු බොහොම කල්පනාවෙන් කියෙව්වා. අද තකහණියේ හදිසියෙන් කියවන්නේ. කල්පනාවෙන් හිමීට කියවන කෙනෙක්ට ඉක්මනට කියවන කෙනෙක් වඩා ගොඩාක් දේවල් අහු වෙනවා. ඉතින් මට වැරදුණු තැන් අස්සේ මේ වගේ සැඟවිච්ච පණිවිඩ රඳවන්න මම උත්සාහයක් දරලා තියෙනවා. බොහෝ විට ගැඹුරෙන් කියවන කෙනෙක්ට ඒක අහු වෙන්න පුළුවන්. එහෙම නොකියවන කෙනෙක්ට ටිකක් මේක බෝරින් වෙන්නත් තියෙනවා.
දැන් සාමන්ත, මේ මට වැරදුණු තැන් ග්‍රන්ථය සඳහා ඔබගේ අත්දැකීම් හෝ සමාජීය අත්දැකීම් ගොනු කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වුණු කරුණු මොනවාද?
එකම දේ තමයි ඒ අවස්ථාවලදී මගේ හිතේ ඇතිවෙච්ච කම්පණය වීම්. ඒ කියන්නේ යම් යම් සිදුවීම් හරහා ඇතිවන කම්පණය වීම් ගැන හිතනකොට, දිගින් දිගට හිතනකොට ඒහා සමාන අර මං කලින් කිව්වා වගේ අතීත සිදුවීම් මතක් වෙනවා. එතකොට මේ දේවල්ම ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා. එහෙම හිතලා කරපු දෙයක්. දැන් ওই බිස්නස් කාර්යය කියන වචනේ ගත්තොත් එහෙම හැමෝම කියනවා කලාකාරයෙක් බිස්නස් කාර්යයක් වෙන්න ඕනේ නැහැ, බිස්නස් කාර්යයට කලාකාරයෝ වෙන්න බෑ. ওই වගේ සමාජයේ යම් යම් මන්තර වගේ මතුරන වාක්‍ය තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් ගැන මම වෙනත්ම ඇන්ගල් එකකින් බලන්න දරපු උත්සාහය තමයි ඔය බිස්නස් කාර්යය කියලා කියන්නේ. ඉතින් අතන බිස්නස් කාර්යය කියන්නේ සමහරලාට කුහක කලාකාරයෙක්ට වඩා වඩාත් හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අන්න ඒකේ දෘෂ්ටියකින් වෙනම ඇන්ගල් එකකින් බලන්න දරපු උත්සාහය තමයි ඔය ගොඩාක් ලිපි ඇතුලේ ඔබට දැක ගන්න හම්බෙන්නේ. ඒ කිසිම තැනකදී මම කියන්නේ නෑ මම කියන දේ හරි කියන එක. හැමතැනදීම මම පාඨකයාට ඉතුරු කරනවා නිරීක්ෂකයෙක් හැටියට ලේඛනය විතරක් දායාද කළා පාඨකයාට ඉදිරි කරනවා තීරණය ගන්න.
හොඳයි සාමන්ත, දැන් ඔබ ඔය බිස්නස් කාර්යය කියන පරිච්ඡේදය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරපු හින්දා මට හිතනවා ඒ කතාව තුළින් ඔබ කියන්නට හදපු දේ මොකක්ද කියලා ඔබේ ග්‍රන්ථයෙන්ම යම් කිසි කොටසක් උපුටා දක්වමින් සඳහන් කරන්න. එහෙමනම් මම යනවා මට වැරදුරු තැන් ග්‍රන්ථයේ 5 වෙනි පරිච්ඡේදයට. බිස්නස් කාර්යය 49 වෙනි පිටුව. පසුගිය වසර කිහිපය පුරාවට විවිධ ව්‍යාපාරවල නිරතව සිටින බොහෝ දෙනෙකු ඉතා සමීපව මම ඇසුරු කළෙමි. ඒ අතර අපට හමු වූ බිස්නස් කාර්යයන්ද නානා ප්‍රකාර අය වූහ. ඒ අය අතරින් ඇතමෙක් අද ව්‍යාපාරයක් ආරම්භ කර හෙට වසා දැමූ අය වූහ. ඒ සියලු දෙනාගෙන් අපතට එක්තරා පොදු සාධකයක් විය. එනම් ඔවුන් බිස්නස් ආරම්භ කිරීමේ මූලික අභිලාෂයම මුදල් සෙවීමය. බලාපොරොත්තු වූ මුදල් නොලැබෙන විට අපේක්ෂා භංගත්වයට පත් වූ ඔවුහු තමන් ආරම්භ කළ බිස්නස් වසා දැමූහ. වරක් හෙන්රි ෆෝඩ් පැවසුවේ මුදල් පමණක් සොයන ව්‍යාපාර දුප්පත් කියාය. එසේනම් ව්‍යාපාරයක් යනු සමාජ සේවාවක්ද? ලොව එතෙක් මෙතෙක් බිහි වූ හෙන්රි ෆෝඩ් බඳු දක්ෂ ව්‍යවසායකයන්ගේ ජීවිත හාරා අවසා බලන විට අප තේරුම් ගත්තේකි මුදල් සෙවීම ඔවුන්ගේ 3 වෙනි ඉලක්කය වූ බව. එසේනම් පළමු සහ 2 වෙනි ඉලක්කයන් වූයේ මොනවාද? ඔවුන් සියලු දෙනාගේම පළමු ඉලක්කය පෙර නොවූ විරුදයක් කරන්නට ඔවුන් තුළ වූ බලවත් කැමැත්ත. ඒ වෙනුවෙන් දිවාරා වෙහෙසී වැඩ කිරීමය. වැඩකර යමක් ගොඩනැගීමය. ඉන් බලවත් තෘප්තියක් ලැබීමය. මෙල්බන් නුවර දැනට සිටින දක්ෂ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු දිනක් අපහා මෙසේ කීවේය. මට මුලින්ම ටයිපටියක් හම්බුනේ කුණු කූඩෙක තිබිලා. එදා මම හිතාගත්තා කවදාහරි ටයි එකක් දාන රස්සාවක් කරනවා කියලා. මේ රටට මම ආවට පස්සේ මට ටැක්සි එක යන්න සල්ලි තිබ්බේ නැහැ. ටැක්සි එක ගියොත් කරන රස්සාවෙන් ලැබෙන ගාණ ඉවරයි. ඉතින් මම කිලෝමීටර් ගාණක් මහරෑ පයින්ම ගියා. එදා මම හිතාගත්තා මං වගේ අයට රස්සා දෙන්න පුළුවන් තැනකට මම එනවා කියලා. අද වන විටත් ඔහු වඩාත්ම සතුටු වන්නේ ඔහු කරා ඇදී එන මුදල් නිසා ලොව ඔහු නිසා යැපෙන තවත් බොහෝ පිරිසක් සිටින නිසාත් ඔහු විසින් ඉටුකරනු ලබන සේවාවනුත් නිසාය. දැන් අද මේ කැංගරු දේශයේ සිංහල පොත් මේ සාකච්ඡාව ආරම්භයේදීම මම සඳහන් කිරීමක් කළා අද අපි මේ කතා බහ කරන මට වැරදුණු තැන් මේ ග්‍රන්ථයේ පළවෙනි කොටස පිළිබඳවයි අපි මේ විදිහට අවධානය යොමු කරන්න කියලා. දැන් දෙවෙනි කොටසක් සඳහාත් ඔබ ගිහිල්ලා තියෙනවා. මේ දෙවෙනි කොටසක් සඳහා ඔබ පොළඹවන්න ලැබූ හේතු මොනවාද?
දෙවෙනි කොටස ඇත්තටම මේක අවුරුදු 10ක් පුරාවට ලියවිච්ච ලිපි ගොනුවක්නේ. මේ ලියවිච්ච ලිපි 100ක් පමණ තියෙනවා. ඉතින් එක පොතකට කරගන්න බැරි වුණා. ඉතුරු ලිපි ටික තමයි දෙවෙනි කොටසේ එළි දක්වලා තියෙන්නේ.
හොඳයි සාමන්ත, දැන් ඔබ පරිවර්තන කෘති කිහිපයකුත් කරලා තියෙනවා මීට කලින්. දහම විමසන්න, දැනගන්න, මෙත් සිසිල වපුරා, කෝපගිනි නිවාගමු, මේ මොහොත දැකීම, පිය විසිය සහ තේපාණය, මේ වගේ දේවල්, ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට නිරුවත් ඇසකින් කියන කාව්‍ය ග්‍රන්ථය, එතකොට සිත විනිවිද දකින්නට කියන සෙන් කතා එකතුව, එතකොට දැන් අපි මේ කතා බහ කරන මට වැරදුණු තැන් ග්‍රන්ථ දෙක, පළවෙනි කොටස සහ දෙවෙනි කොටස, වැවරවුම සහ සිංගරුකු කියන කිටි කාව්‍ය එකතුව. දැන් මෙහෙම බැලුවාම ලේඛනයේ ඔබගේ මීළඟ පියවර මොන වගේ ශෛලියක්, මොන වගේ ආරක් ගන්නව කෘතියක්ද කියන එක ගැන පුංචි කුතුහලයක් තියෙනවා. ඇත්තටම ලේඛනයේ මීළඟ පියවර කුමක් වෙන්න පුළුවන්ද?
ඊළඟට මම මගේ වැවරවුම කෘතියේ දෙවැනි කොටස නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතාමනින්. ඊට අමතරව තව කෘති කීපයක්ම තියෙනවා දැනට ලියලා අවසන් වෙච්ච. ඉතින් අනාගතයේ විශේෂයෙන් ලබන අවුරුද්දේ විතර ඉතුරු පොත් කීපයකුත් එළි දැකෙන්න ඉඩ තියෙනවා. යෝග සම්බන්ධව, ඒ වගේම ස්ටොයික් දර්ශනය සම්බන්ධව, තව දර්ශනය ගැන, ඒ වගේ පොත් කීපයක්ම ඉදිරියේදී එළි දැකීවි.
හොඳයි සාමන්ත, එහෙමනම් අපි ස්තුතිය පළ කර සිටිනවා කැංගරු දේශයේ සිංහල පොත් මෙවර SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකතනය සඳහා ඔබගේ මට වැරදුණු තැන් ග්‍රන්ථයේ පළවෙනි කොටස පිළිබඳව කතා බහ කරන්න, අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබගේ ඉදිරි ලේඛන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි විශ්වාස කරනවා අපි මේ කතා බහ කරපු කරුණු හරහා මේ ග්‍රන්ථය කියවන්න යම් කිසි වූ කුහුලක් අපගේ ආදරණීය ශ්‍රාවකයන්ට ඇතිවෙන්නට ඇති කියලා. ඉතින් ඔබට සුබ පැතුම් එකතු කරමින් අපි මේ සාකච්ඡාවට සමුදෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දොරේක්ෂි. මුලින්ම අවසාන වශයෙන් කියන්න ඕනේ මේ පොත නිර්මාණය වෙලා දැනට බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය ඇතුළත මේ ගැන මුලින්ම කතා කළේ ඔබතුමිය. ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි මේ ගැන අඩුගානේ පාඨකයන්ව දැනුවත් කරාට. බොහොමත්ම ස්තුතියි.
කැංගරු දේශේ සිංහල පොත්,
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශේ සිංහල පොත්.
කැංගරු දේශේ සිංහල පොත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.